සිරුවන් සරණයි.
සිරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
කොහොමද වහන්සේට?
දැන් හොඳ වේගෙන එනවා. තිබුණ අමාරුත් අඩුයි, වැස්සත් අඩු වෙලා. වැස්ස වැඩි වෙලා. වැස්ස පොඩ්ඩක් වැඩි වෙලා. කාලගුණයත් හොඳයි. ලංකාවට ජයයි දැන්.
ජයයි.
ජය ජය.
හොඳයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අද දවසේ වැඩසටහන ආරම්භ කිරීමට අවසරයි. පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අද අපි මේ රැස්ව සිටින්නේ සත්‍යප්‍රකාශ කරන යෝගාවචරයන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු 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 සාදු. අද දවසේ අපිට ලිඛිත ප්‍රශ්න දැනට තුනක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එකක් පාලි මහත්මයා ගාව තියෙනවා. මම ඒක ඉදිරිපත් කළේ වුණාන් පස්සේ ඉතුරු ප්‍රශ්න දෙක මම ඉදිරිපත් කරනවා. එහෙමනම් පාලියන් ඉදිරිපත්
කරනවා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස. ගරුතර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ උපදෙස් පරිදි කය සහ ජීවිතය ත්‍රිවිධ රත්නයට පූජා කරලා අදිෂ්ඨානයෙන් යුතුව පරයන්කේ වාඩි වුණා. කය පහසුවෙන් වාඩි වී හුස්ම රැලි දෙකක් තුනක් අතරින්ම සිහින් හුස්ම රැල්ල දැක ගැනීමට හැකි වුණා. මෙලෙස සිහින් වී නැති වී යන හුස්ම රැල්ල දකිමින් හිස් අවකාශය තුළ බොහෝ වේලා රැඳී ඉන්න පුළුවන් වුණා. හුස්ම රැල්ල කෙටි වී සිහින් වී යන කාලය තුළ ශරීරයේම ගැස්සෙන අවස්ථා, පැද්දෙන අවස්ථා සහ පිට යන අවස්ථා වැටුණා. වේදනා සහ ශරීරයේ තුලින් මතුව වෙනත් දැනීම් ඇති වී ප්‍රබල වී නැති වී යන ආකාරයේ මනසේ වැටුණා. නැවත මූල කර්මස්ථානයේ වන සියුම් හුස්ම කරා සතිය පිහිටවන්න බලපෑමකින් තොරව හැකි වුණා. හිත පිට යන අවස්ථාවලදී ඒ මනසේ හැඳින ගන්න හැකියීමක්, චිත්තක්ෂණයක් වගේ සියුම්ම කාලයක් තුලදී හිත පිට යන්න නොදී නැවත ආපසු සියුම් ආනාපානයට ගෙන ඒමට හැකි වූ බව දැනුනේ එකම හුස්ම රැල්ලක් තුල මෙම සිදුවීම් දෙකම සිදු වූ බව වැටහුණ නිසාය. සමහර වේදනා හටගත් තැනම නැති වී යන හැටිත්, සමහර වේදනා තරමක් වේලා පැවතුන බවත් වැටහුණා. හටගත් සියල්ල දැනුණු අතර ඒ හටගත් සියල්ල නැති වී යන බවත් හොඳටම දැනුණා. මේ සියලු දේ ඇති නැති වෙමින් අවස්ථා කීපයක් හුස්ම පවා නැති වී හිස් අවකාශය දිහා බලාගෙන ගොඩක් වෙලා නිදහසේ ඉන්න හැකි වුණා. ශරීරයට ඉතා කම්මැලි බවක් දැනුණා. තව ටිකක් වෙලා නොසෙල්වී ඉන්න අදිෂ්ඨාන කරගෙන කීප සැරයක් කාලය දික් කරමින් හිටියා. හිතට සිතිවිලි වැල නොකැඩී එන්න පටන් ගත්තා. හතර වටින් රස්නයක් දැනුණා. කලබල බවක් වැටහුණා. 2022 මාර්තු 10 වන අද දින පර්යංකේ කවදාවත් නොඉඳපු අත්දැකීමක් ලැබුණු නිසා ඔබ වහන්සේට දැන්වීමට සිතුණා. සතියෙන් කය දෙස බලා සිටින විට සිහින් වී යන හුස්ම රැල්ල සමග සාමකාමීව ගොඩාක් වෙලා ඉන්න හැකි වුණා. පෙරසේම වේදනා ගැස්සීම් පැද්දෙන ගතිය, කට්ටකින් අනින ගතිය, ඉඳ හිට කරදරයකින් තොරව දැනුණා. මේ සියල්ල අතර මුළු ශරීරයේ වට කරගෙන කාන්දම් ශක්තිය, කරන්ට් එකක් වගේ බලයක් ශරීරයෙන් පිටවී නැවත ශරීරයට ඇතුළු වන ඒකාකාරී තත්වයක් දැනුණා. මේ දැනීමත් සමගම යම්කිසි ශබ්දයකුත්, රස්නයකුත් සමග කන් දෙකෙන් ඇතුල් වී ශරීරයේ පුරා කැරකෙමින් පැවතුණා. ඒ ශබ්දය පැහැදිලි නැතත් ගුවන් යානයක් උඩට නැගන්න ආසන්නයේදී ඇසෙන ශබ්දයක්සේ විස්තර කරන්න පුළුවන්. මේ සුදීම පටන්ගත් මොහොතේ සිට පර්යංකය අවසන් කරන තුරුත්, එතනින් අයින් වෙලා ගිහින් ටික වේලාවක් යන තුරුත් පැවතුණි. වැරදි නිවැරදි කරගෙන අඩුපාඩු මගහරවා ඉදිරියට යාමට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් ඉල්ලමි. සාදු සාදු සාදු.
මේ වාර්තාව දිග වැඩිකම තමයි එකම හදාගන්න තියෙන දේ. ඕවා කෙටියෙන් ලියන්න දැනගන්න ඕනේ. ඔයගේ වැදගත් දේ පිටිපස්සෙන් නම් තියෙන ඉස්සල්ලා දේ කෙටි කරන්න. වැදගත් දේ ඉස්සල්ලා තියෙනවා නම් පස්සේ ලියන දේ කෙටි කරන්න. නැත්තම් අර වාර්තාව දිග වැඩිකම කියන චෝදනාව ලැබෙනවා. අනිත් දවසේ ඒකත් කල්පනා කරන්න. භාවනා යන විදිය හොඳයි. අපි යනවා ඊගාවට.
අවසරයි ස්වාමීන් වහන්ස. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පළවෙනි ප්‍රශ්නය. පරයන්ක භාවනාව ලෙස ආනාපාන සතිය වඩන්නෙමි. පසුගිය සතියේ ඔබ වහන්සේ ගිදුන් උපදෙස් අනුව ඔබ වහන්සේගෙන් ගත් උපදෙස් අනුව ප්‍රපංච අතරින් හුස්මත් හුස්ම අතරින් ප්‍රපංචද නිරීක්ෂණය කළෙමි. එක් අවස්ථාවකදී ප්‍රපංචද හුස්මද නොදැනී කිසිවක් නොමැති සංඥාමය තත්ත්වයකට පැමිණේ. ඔබ වහන්සේගෙන් තවදුරටත් උපදෙස් පතමි. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීනි?
ඔයිතේ යගේ සංඥාමයට පත් වෙනවා කියලා දන්නවනම් ඉතින් ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර සංඥාවල කෙලස් තියෙන ප්‍රමාණය අඩුයි රූපයට වඩා. ඒ වගේම කාමයට වඩා කාම සංඥා හොඳයි. ඉතින් කාම සංඥාවට පත් කරගත්තා නම් ඊටු ටික භාවනාවටම බාර දීලා වැඩි වේලාවක් ඉඳ බලන්න කියන එකයි
තියෙන්නේ. දෙවන ප්‍රශ්නය. කලහ විවාද සූත්‍රයට අනුව එහි සඳහන් න සංඥා න විසංඥා න අසංඥා නවිබූත ආදී සංඥාමය තත්වයන් සතරම නොවන්නා වූ රූපය විබූත වන සංඥා තත්වය තවතුරටත් පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටි.
ඉතින් පහදන දේවල් නෙවෙයි අත් දකින්න දේවල්. ඒ නිසා නිකම් බොරුවට කාලී නාස්ති කරන්න එපා. ඔය භාවනා කරන කට්ටිය බලල ඕක අත් දකින්න බලන්න. කොල කල්දාකත් ඕක කොලේජි මිස්ටර් කරලා දෙන්න බෑනේ.
එහෙමයි.
අනික් කට්ටියත් අපි උත්සාහ කරනවා කරීමිති අපි පොඩ්ඩක් මොනවද ඉගෙන ගන්නවා. එහෙම නැතුව විස්තර කරන්න යන්න එපා. කවුරු විස්තර කරලා දෙන්නේ? අත්දැකීම තමයි ලබන්න ඕනේ. අත්දැකීම් මාර්ගයේ තියේදී අර අවශ්‍ය නම් ඥාන නන්ද ස්වාමීගේ නිවන නිවීම පොත පොඩ්ඩක් කියවලා බලන්න. අපි යනවා ඊගාවකට.
පෙරවන් සර්. පෙරවන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. භාවනාවේදී ලබා ගන්නා වූ අත්දැකීම් ප්‍රත්‍යක්ෂයන් කමඨහන් වාර්තාල ලෙස ඉදිරිපත් කළ යුතු බව හෙලිකරන්නා බබලයි ලෙස ඔබ වහන්සේගේ දේශනා තුළින් අසා තිබුණා. ඒ නිසා අලුත් අත්දැකීම් පරයන්කෙන් සිදු වූ විට කමඨහන් වාර්තා ලෙස නිතර ඉදිරිපත් කළා. ඒ නිසාම දෝ මන්දා භාවනාව දර්ථයකින් තොරව සතුටින් සෑමදාම කරගෙන යනවා. කමඨහන් වාර්තාවලට අනුග්‍රහ කළ යුතු පිළිවෙතත් ක්‍රියාමාර්ග ඉටු කිරීමත් සිදු කළා. සාමාන්‍ය ජීවිතය සතියෙන් ගෙවෙද්දී ඒ වෙලාවත් භාවනාවක් වගේම තමයි. පසුගිය සංකල්පය සහ යථාර්ථය පිළිබඳ සාකච්ඡාවේදී අපට දැනෙන අත්දැකීම් ප්‍රත්‍යක්ෂයන් වාර්තා කිරීම පවා ප්‍රපංච කියලා වැටහුණා. මේ තමයි මගේ වැටහීම නිවැරදිද දන්නේ නැහැ. එයින් අදහස් වන්නේ භාවනා කරගෙන යනකොට යම් විටක ලැබෙන අත්දැකීම් ඉදිරිපත් නොකළ යුතුද කියලා සිතුණා. එතනින් මෙනෙහි කිරීම අත්හළ යුතු තැන හඳුනා ගන්නවා වගේද? සමහරවිට එතනත් මෙනෙහි කිරීම අත්හළ යුතු තැන හඳුනා ගන්නවා වගේද? පැහැදිලි කර දෙනෙමින් කෘතඥ පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්නි. තෙරුවන් සරණයි.
ඔයකට ඒ සාකච්ඡාවටත් නිතර සම්බන්ධ වෙන්න ඔය විදිහට පුළුවන් තරම් වාර්තා කරන්න බලන්න. එහෙම වාර්තා කිරීම බාධාවට සත්‍යයට බාධා වෙනවාද කියලා. වාර්තා කිරීම සත්‍යයට බාධා වෙනවා නම් ඒක ප්‍රපංචයක්. එතකොට තමයි මම කියන්නේ ඔය ඕනට රෙඩි දිග වැල් බට අරන් ලියන්න යන්න එපයි කියලා. තාත් එක ලි වාර්තා කිරීම වැදගත්. එතකොට ඒ සාරාංශ වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැනයි මේ කතා කරන්නේ. ඒ වගේම භාවනාත් කරන්න, වාර්තාත් කරන්න, මේ සාකච්ඡාට සම්බන්ධ වෙන්න කියලා කියන්න පුළුවන්.
ලිඛිත තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න නම් අපිට ලැබිලා තියෙන්නේ එපමණයි අද දවසට. ඒ නිසා සභාවට මම ඉදිරිපත් කරනවා මේ වෙලාවේ කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් අත උස්සලා සභාගත කරන මෙන් සභාවෙන් ඉල්ලීමක් කරන ආනන්ද මලගේ මහත්මයාට පුළුවන් විනාඩිය දෙන්න. දැන් පුළුවන් ඔයාට අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ලොකු හාමුදුරුවනි, මම අවුරුදු 4ක් තිස්සේ ඉඳලා ඔබ වහන්සේව අනුගමනය කරගෙන ආර්ය නිශ්ශබ්දතාවයේ පුළුවන් තරම් උදේ පාන්දර නැගිටලා පවත් ගන්නවා. හැබැයි මගේ ප්‍රයත්නය අවුරුදු 3ක් 4ක් කියන්නේ මෑතක් වෙනකන් ජනවාරි මාසේ වගේ වෙනකන් අසාර්ථකයි. කියන්නේ අසාර්ථකයි කියලා කියන්නේ මේ මට ඔබතුමා ඔබ වහන්සේ දෙන උපදෙස් ඇත්තටම අනුගමනය කරන්න බැරි වුණා, විශේෂයෙන් මේ නිදිමත නිසා, තීන විද්‍ය හැකිලිම නිසා. නමුත් මං ඉතාමත් වීරයෙන් පහුගිය 2021 අගභාගයේ ඉඳලා සෑහෙන ලොකු වීරයෙක් ඇත්තට මම රැකියාවෙන් චුට්ටක් අයින් වෙන්න සිද්ධ වුණ නිසා වෙන්නේ නැති, මට පොඩි වෙලාවක් වැඩි වෙලාවක් ගත කරන්න පුළුවන් වුණා එදිනෙදා සතිය පිහිටීමේ කාර්යයන් වලට. කොහොමරි මට දැන් හරි සන්තෝසයි, එක්තරා විදිහකට සන්තෝසයි කියන්න බෑ. මං මිහිල ඒ මයින්ඩ්ෆුල්නස් එකේ උපරිම ප්‍රතිඵල නෙලනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මට නිදිමත බාධාවක් නැහැ. මං සෑහෙන උත්සාහ කරා ස්වාමීන් වහන්සේ ඒ தත්ත්වෙ ලබා ගන්න. දැන් මං එක්තරා විදිහකට ඒ වැඩ ටික කරගෙන යන අතරන මට හිතෙනවා මේ ඇයි එහෙම වුනේ කියලා මට අත්‍යවශ්‍යමත් නැහැ. නමුත් මං මගේ ලැදිකමක්ද නොලැදිකමක්ද තීන මිද්ද එච්චරටම බලවත් වෙලා දැන් වෙනසක් වෙන්න හේතු වුණේ කොහොමද? මං මේ தත්ත්වය, මේ ප්‍රීතිය, එහෙම නැත්නම් සන්තෝෂය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ලොකු ස්වාමීන් වහන්සේට උපදෙස් දෙන්න පුළුවන් නම් මං ඉතාම අගය කරනවා.
මුලින් ඔය කොයි එක කරන්න ගියත් ඔයගේ තමයි. ඉතින් කට්ටිය ඉතින්දී අතහැරලා දැම්මොත් කවදාවත් ඒකේ මිහිරි ඵලෙ විඳින්න හම්බෙන්නේ නැහැ. එක දෙයකටම කරගෙන යන එකේ වටිනාකම සත්පුරුෂයාට විතරයි තියෙන්නේ. අනික කට්ටිය දේවල් මාරු කරනවා. ඉතින් එතකොට හැමදාම පොල් ගහේ ගලව ගලව හිටවන්න ගියාම මුල්ලා දින්නේ නැහනේ. ඒ නිසා මොකද්ද සත්පුරුෂ ගතියකට වැඩි කරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් ඉතින් සතුට වෙන්න පුළුවන්. ඔය තියෙන තත්වෙදිත් ආයෙත් අර වගේ කම්මැලිකමක් එන්න පුළුවන්, නිදිමතකමක් එන්න පුළුවන්. අච්චරම නම් කවදාවත් එන්නේ නැහැ. දිගට කරන එකේ වැඩේ තියෙන්නේ. මේ දිගට වැඩක් කරගෙන යන්න බැරිකම තමයි අපිට තියෙන කරුමේ. මොනදී හරි කමන්නේ දිගට කෙරුවාම ටික කාලෙකින් පේනවා කොච්චර ආනිසංශ තියෙනවද කියලා. නමුත් එතකොට උංග දෙන්නේ කතහැල්ලා ගිහිල්ලා. ඒ නිසා තමන්ගේ කරගත්ත දේ සතුටු වෙලා දැන්ටත් කරගෙන යන දේ ඉදිරියට කරගැනීමෙන් උසස් ප්‍රතිඵල අධිකුසල් සිද්ධ වෙනවා කියලා හිතාගෙන ගත්ත වෑයම දිගට කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මට තව පොඩි දෙයක් එකතු කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? පොඩි වෙලාවක් අරගෙන මේ මම මේ පර්යංකයට වැඩිය දැන් ඇත්තටම ඒ අත්දැකීම ලබන්නේ සක්මනේදී. පර්යංකය මගේ ඇත්තටම බුද්ධිලිකව පොන්දේ චූටි ආබාධයක් තියෙන නිසා මම පර්යංකය මට විපස්සනා කරන්න හරි අමාරුයි. නමුත් ඒක කරදරයක් බාධාවක් වෙයිද සතිය පිටවීමට? සක්මන ස්වාමීන් වහන්සේ වැඩිපුර කාලයක් පැය දෙකක් වගේ ගත කිරීම මේ පර්යංකයට යන්න අත්‍යවශ්‍යමද ස්වාමීන් වහන්සේ?
පර්යංකේ තමයි ඔය සක්මනේ මොනවද විපස්සනා ආනිසංස ලැබිලා තියෙන්නේ. ඒකට පසුබාන්න එපා. ඒ අපහසුකම තියෙන එක තමයි ලෙඩේ සනීපෙන ලකුණ. ඒ නිසා සක්මන් කරලා පර්යංකයක් කරලා බලන්න. ඒකෙදී අරිට වැඩි සතියක් තියෙන බවයි කියන කතාවෙන් තියෙන්නේ. ඒක නිසා සමාධිය හෝ සතුට මුල් කරගෙන යන්න එපා. අපහසුකම තිබුණත් සක්මන පර්යංකයක් කරලා බලන්න. එතකොට මොකද වෙන්නේ බලන්නකෝ සතියේට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම තෙරුවන් සරණයි.
අපිට ටික වෙලාවක් තියෙන නිසා තව කාගෙනත් හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මේ වෙලාව ලබා ගන්න පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරලා ගැටළු නිරාකරණය කරගන්න. ප්‍රශ්න මන්තන අද සභාවෙන් එන්නේ නැතිව වගේ තව චින්තා මහත්මිය.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස. භාවනාව පුළුවන් විදිහට කරගෙන යනවා ස්වාමීන් වහන්ස. මට දැනගන්න අවශ්‍ය දැන් ඇත්තටම අර ලොකු වෙනසක් තියෙනවා. නිකන් මොකුත් කියන්නේ ඇත්තටම කිව්වොත් දැනෙන්නේ නිකන් කවදාවත් භාවනා කරගුණ නැති කෙනෙක් වගේ. ඒ වගේම මේ පර්යංකය දැන් ටිකක් අපහු වැඩි වෙලාවක් යන එකක් තියෙනවා. ඒවට එතන විදර්ශනාවක් වැඩෙන එකක් වෙන්නේ නැහැ. අර නින්දට වැටෙනක වැඩි කියන එක තමයි තියෙන්නේ. නිකන් පෑ දෙකමාරක් විතර වගේ ගිහිලා තිබ්බා නිදිත් ලබන්නකොට. ඉතින් ඇත්තටම පස්සරේ දෙන්න නිසා වගේ තමයි ඒකටින් තමයි ඊට පස්සේ නැගිට්ටුනේ. දෙයියට නම් දැන් දවලුත් ඒ වගේම ගියා. අර මට තේරෙන්නේ නැහැ විදර්ශනාවක් එහෙම වැඩෙන්නේ නැති නිසා එහෙම ගොඩක් වෙලා යන එක මේ මොකද්ද ඒක එහෙමම කරගෙන යනවද නැත්නම් සක්මන වැඩිපුර දාන්න වෙනවද කියන ස්වාමීන්
වහන්සේ? විදර්ශනා කියන වචනේ හොයන්න යන්න එපා. ඔය තනකර බොරුවක් අල්ලගෙන තියෙන විදර්ශනා කියලා ඔය විදියට දිගට කරගෙන යන්නකො. එදට ඔය ගැලවෙන ගැලවිල්ල ලිහෙන ලිහිල්ල දිගට යයි. ඔය අතරමැදට ආය පොල්ලක් දාගෙන තිනවා මේක විදර්ශනා නෙවෙයි කියලා. ඔය යන ක්‍රමය හොඳමයි. ඕක ගැන ඔය කල්පනාව දාන්න නැතුව දිගට කරන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
එහෙමනම් තව කාලෙක ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් විනාඩි කිහිපයක් ඇතුළත
පාවුගෙටිකේ මේ කල්පණිය ඇවිල්ලා ගියා මේ වගේයක් බාර දුන්නා මොනවද මේ ඒ ටෙස්ටිං කිට් එකයි ආයෙ වගේ මේ වයඹ වැඩ පිළිවෙලටත් උදව් කරනවා සමහරට මේ සත්‍යන්තයේ කඩු වෙලටත් එන්නම් කියලා කිව්වා ඇවිල්ලා මේ ඕගොල්ලන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරලා ගියා
එහෙමයි ස්වාමීන් වහන්සේ අහන්න සන්තෝෂයි මට කෝල් මට මැසේජ් එකක් ගාලා තිබ්බා මේ ඔබ වහන්සේ හම්බුණා ලම්බුසල ස්වාමීන් වහන්සේ තුමුණ ගැහුණයි කියලා නේ හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ දිගේ මේ මම හිතන එකම જાතියෙන් හම්බෙන්න ඇත්තේ ඔබ වහන්සේට එකම බ්‍රෑන්ඩ් එකෙන් මම හිතන හම්බෙන්න ඇත්තේ.
ඔව් ඔව් දැන් අපිට ඇති වෙන්න තියෙනවා. සිංගප්පූරෙමුත් මම හිතන්නේ අද කොහෙදෝ ටිකක් එනවා. දැන් එක්කෙනෙකුට තිරපති කෝවිඩ් හැදිලා තියෙනවා. ඉතින් ඒක හැදුනායි කියලා දැන් වැඩි කට්ටිය ගණන් ගන්න නැහැ. නමුත් අර මේව එකක් තියෙනවා කියන්නේ කොහොඳයිනේ. කිට් එකක් තියෙන
එක. ඔව් ඔව් බලා ගන්න පුළුවන් අද මොකද මේ කොවිඩ් හැදිලාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්.
ඔව්
ඒක වටිනාකමක් තියෙනවා අපේ ඔෆිස් වලින් හැමෝන්ටම අපිට මේ දෙනවා මේ මෙහෙනම් නිකන් මම හැමෝන්ටම දෙනවා මේ දැන් අද ඉඳලා මෙහෙ මාස් දාන්න ඕනෙත් නැහැ කියලා කිව්වා දැන්
පහසු වෙනවා ඉන්නේ
පහසු වෙන දැන් ඉතින් මේක මේ මෙහෙ දැන් ඔමික්‍රෝන් වේරියේෂන් එක නම් ඉතින් හෙම්බ්‍රිසා වැදනා වගේ කියලා තමයි ගණන් ගන්නෙත් නැහැ දැන් යන තත්ත්වය හැටියට
ඒක තමයි වෙන්න ඕනේ කවදාද ඔය බොරු ගණන් ගන්න එපා මොනවා ගණන් ගත්තත් ඔච්චර තමයි ගණන් ගත්ත කට්ටිය මැරෙනවා අනික කට්ටියත් මැරෙනවා
ඒක නම් සම්පූර්ණ නැත්ත මේ ගණන් ගත්ත නැහැ කියලා වෙන දේවල් වලට කන්ට්‍රෝල් එකක් නැහැ.
හොඳයි
සමහරවිට අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට
හොඳයි.
පාලි මහත්මයාට මම ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි. සාදු 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 ඕකාස වන්දාමි බන්තේ
සුවපත් වේවා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දා තබ්බං
අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කන්තමේ බන්තේ
කමි තබ්බං
ඕකාස කමාමි බන්තේ
සුවපත් වේවා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
සුවපත් වේවා.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච. අතෝ නිබ්බාන සම්පatti මිනාතේය සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමා මහං
සාදු සාදු සාදු
සුවපත්ත්වා
සාදු සාදු සාදු
සාදු සාදු සාදු ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි කලක් පටන් සතිපතා සිදු කරන ලබන ධර්ම දේශනාවට මූලවේ අද දින ධර්ම දේශනාව පවත්වනමින් ඔබ වහන්සේගේ දෙපා නමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි සාදු සාදු සාදු
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අදත් අපි සුපුරුදු විදිහට මේ ධර්ම දේශනාවත් එක්ක තමයි එකතු වෙන්නේ. ඉතින් අපි යම් කිසි වෙලාවක් අරගෙන උත්සාහයක් ගමු. අදත් අපි ඒ ඉදිරියෙන් තියාගත්ත සූත්‍ර දේශනාව ඔස්සේ තව ටිකක් පැහැදිලි කිරීමක් කරගන්න, මේ පිළිබඳ විමසීමක් කරන්න. ඉතින් මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති අපි මේ සූත්‍රේ ඇත්තටම ඒ අර ශාස්ත්‍රුන් වහන්සේලා 6 දිනක් පිළිබඳ කතාවක් තමයි යන්නේ. ඒ බුද්ධ කාලේ වාසය කරපු ඒ පිරිස පිළිබඳ. එතකොට ඒ එක එක්කෙනා අදහස් කරන ඒ එක එක්කෙනා ඉදිරිපත් කරන මතවාද පිළිබඳ පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක තමයි ඉදිරියට යන්න උත්සාහ කරේ. ඉතින් අපි දැන් 4 දෙනෙක් වගේ පැහැදිලි කරගත්තා. තව දෙන්නෙක් වගේ ඉතුරු වෙලා ඉන්නවා. ඊළඟට මේ කට්ටියගේ ඒ තියෙන දිට්ඨිය නැත්නම් ඒ ඉදිරිපත් කරන දර්ශනය කොහොමද කෙනෙක්ට බලපාන්නේ, කොයි විදිහටද ඒකේ ආදීනව පැත්ත කියලත් යම් යම් පමණට ශක්ති ප්‍රමාණෙන් පැහැදිලි කරගන්න අපි උත්සාහයක් ගත්තා. ඉතින් අද අපිට තව කොටසක් විවර වෙලා තියෙනවා. ඉතින් ඒ විවර වෙච්ච කොටසට එන්න පොඩ්ඩකට කලින් මම කැමති මෙන්න මේ ඉදිරිපත් කරපු 4 දෙනා පිළිබඳ මෙන්න මේ විදිහේ අදහසක් වෙන තැනක දක්වලා තියෙනවා. දැන් මේ විදිහට මේ ගොල්ලෝ ඉදිරිපත් කරා මොනවද මේ ප්‍රතිපදාවක පිහිටක් ආනිසංසයක් නැහැ. ඒ වගේම මේ ආකාරයෙන් මේ සිල් රැකීමක්, භාවනා කිරීමක්, දන් දීමක් මේ වගේ ඒවායේ පිහිටක් ආරක්ෂාවක් නැහැ. මේක නිකන් අපේ බලපෑමකින් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම පරලොවක් නැහැ, මෙලොවක් නැහැ කියලා ওই විදිහටත් විවිධ අදහස් ඉදිරිපත් කරා. ඒ වගේම පටවියට ඇතුල් වෙනවා කෙනෙක්ට කඩුවකින් කෙටුවොත් අන්න ජීවිතයක් තොරවීමක් වෙනව වෙනුවට අන්න පටවියට ඇතුල් වුණා. ඉතින් ඔන්න ඔය වගේ අදහස් ටිකක් නේ මේ කට්ටිය ඉදිරිපත් කරේ. එතකොට මෙන්න මේ වගේ අදහස් අහන එකේ ආදීනව පැත්තක්, විශේෂයෙන් අහන තැනැත්තට එන ආදීනව පැත්තක් පිළිබඳ යම්කිසි අදහසක් දක්වනවා. දැන් එතකොට අපි හිතමු මේ විදිහේ යම්කිසි බමුණෙක් තමුන්ගේ බමුණු ප්‍රතිපදාවක් කරන ගමන් මේ විදිහ අදහසක් කියනවා. ඒ කිව්වහම අනේක අහගෙන ඉන්න තැනැත්තෙක් මෙහෙම කල්පනා කරනවා. මොකද කරන කල්පනාව? දැන් මාගේ ගුරුන් වහන්සේ මෙහෙම දෙයක් කියනවා. ගුරුන් වහන්සේ මේ විදිහට බමුණු ප්‍රතිපදාවක යෙදිලා ඉන්නවා. සමහර විට බ්‍රහ්මචර්යය හැසිරෙනවා, සමහර විට එක වේලක් වළඳනවා. මේ විදිහේ නොයෙකුත් ප්‍රතිපදා ගුරුන් වහන්සේ රකින්න. හැබැයි ගුරුන් වහන්සේ ඉදිරිපත් කරන මතේ තමයි මෙන්න මේ මතේ මොකද්ද මේ ප්‍රතිපදාවක ආනිසංසයක් නැහැ. මේක නිකන් දැනටම ලියවිලා ඉවර දෙයක්. එක්ක නූල් බෝලයක් කැරකිලා ගිහිල්ලා රෝල් වෙලා ඉවර වෙනවා වගේ මේ සංසාර ගමන ඉවර වෙනවා. එහෙම නැත්නම් අර විදිහට මෙතනින් පස්සේ වෙන විසඳන්න ප්‍රශ්නයක් නැහැ. අන්න පටවියට එකතු වුණා. ඒ විදිහට ධාතුන්ට එකතු වෙනවා. මේ වැඩේ අවසන් වෙනවා කියලා. ඉතින් ওই විදිහේ දෙයක් ඇහුවාම කෙනෙක් හිතනවා, කල්පනා කරනවා. දැන් බැලුවාම දැන් මෙයා මේ විදිහ ප්‍රතිපත්තිය රකින්න ගමන් මේ විදිහේ කතන්දරයක් කියනවා. හැබැයි පරලොවදී අපි දෙන්නම සමයි. මොකද ඒ විදිහේ ප්‍රතිපදාවක වටිනාකමක් නැත්තම් මේ විදිහට ගිහි ජීවිතයක් ගෙවාගෙන ආඹදරුවෝ පෝෂණය කරගෙන මේ විදිහට රැකී රක්ෂා කරගෙන සැප විඳිමින් කල්ගත කරන මමත්, ඒ වගේම මේ බණේ කියන මේ විදිහේ උග්‍ර ප්‍රතිපදාවක් රකින මේ ගුරුන් වහන්සේ දෙන්නම පරලොවේදී සමයි. ඉතින් ඒක නිසා මේ වගේ දෙයකට මම යොමු වෙන්නේ මොකටද කියලා අන්න අර තැනැත්තෙක් මේක විමසලා අන්න මේ විදිහට අධෛර්යමත් වෙනවා. එහෙම නැත්තම් මේ විදිහ ප්‍රතිපදාවක් වැඩුවට වැඩක් නැහැනේ. මොකද අර උත්කෘෂ්ඨ විදියට කරන කෙනත් මාවත් පරලෝදී සම වෙනවා කියලා මෙන්න මේ තැනත්තා මෙන්න මේ දේශන බණේ අහලා තමන් හොඳට කාලා බීලා ජොලි කරලා ජීවිතයක් ගෙවන්න කටයුතු කරනවා. ඊට පස්සේ මේ ගුරුන් වහන්සේගෙම අපි හිතමු පැවිදි ගෝලෙක් ඉන්නවා. ඒ පැවිදි ගෝලයාත් කල්පනා කරනවා දැන් මේ විදිහේ බණක් තමයි මේ නැහැ කියන්නේ. එතකොට දැන් මම මේ විදිහට පැවිද්දක් කරනවා. හැබැයි ගිහි කෙනෙක් අන්න හොඳට සැප විඳගෙන ධර්මාලෝ පෝෂණය කරගෙන ඒ හොඳට තුන් වේල කාලා කටයුතු කරනවා. එතකොට මමයි ඒ තැනැත්තයි සමයි පරලෝදී. තියෙන නිසා මම මොකටද මේ වගේ ප්‍රතිපදාවක් කරන්න කියලා අන්න මේ තැනැත්තා අර පැවිද්දක් හරි මොකක් හරි කරන එකක් අතහැරලා ගිහිල්ලා අර පරණ පුරුදු ගිහි ජීවිතයට බැස ගන්නවා. ඔන්න ඔය විදිහේ ආදීනව පැත්තක් කියනවා. මොකද හේතුව දැන් මේ ප්‍රතිපදාවක වටිනකමක් නැත්තම් ප්‍රතිපදාවක සහනයක් නැත්තම් ඉතින් බණේ කියන එක්කෙනයි බණ අහන එක්කෙනයි දෙන්නම පරලෝදී සම වෙනවා. දෙන්නම මරණයෙන් මත් එකම තැනට තමයි එකම විසඳීමට තමයි යන්නේ. ඉතින් ඒක නිසා මොකද මේ විදියට ප්‍රතිපදාවක් කියලා අන්න අරේ අහන කට්ටිය එක පැත්තකින් මේ ශාස්ත්‍රුන් වහන්සේ බොරු වැඩන්නේ කරන්න කියන අදහසකුත් දකින්න. ඒ වගේම තමන් අධෛර්යමත් වෙලා තමන් වෙන දිහාවකට සැහැල්ලු දිහාවකට යොමු වෙන්න පුළුවන් කියලා අන්න මේ වගේ මතවාදවල ආදීනව පැත්තකුත් ප්‍රකාශ කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේක නැවත නැවත කියනවා නෑ මේ ප්‍රතිපදාවක වටිනකමක් තියෙනවා. ප්‍රතිපදාවක වෙනසක් තියෙනවා. මේ විදිහට දානෙක සීලෙක භාවනාවක ප්‍රතිඵල තියෙනවා. එක් වේලක් වැළඳීමේ ප්‍රතිඵල තියෙනවා. මේ විදිහට බ්‍රහ්මචර්ය හැසිරීමේ ප්‍රතිඵල තියෙනවා. එතකොට ඒ උපයගත්ත පමණින් තමයි අන්න එක එක්කෙනාට ප්‍රතිඵල ලැබෙන්නේ. අස්වැන්න ලැබෙන්නේ වපුරපු විදිහට තමයි කියලා අන්න යම්කිසි අදහසක් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ අදහස අහන්න අහන්න අන්න කෙනෙක් ඇත්තටම උද්‍යෝගිමත් වෙන්න පුළුවන්. මොකද හේතුව මේ විදිහට වැඩ කරොත් උපය ගත්තොත් ඒකේ වටිනාකම ලැබෙන්නේ මටම තමයි. උපය ගත්තොත් ඒකේ ආනිසංස තියෙන්නේ මටම තමයි කියලා අන්න අර ලද අවස්ථාවේ වැඩි වැඩියෙන් උපය ගන්න වැඩි වැඩියෙන් අස්වැන්නු නෙලා ගන්න වගා කරන්න කෙනෙක් උත්සාහවන්ත වෙන්න පුළුවන්. තියෙන්නේ වටිනාකම තියෙනවා මේ ශාසනය තුල. මේ අපි ගෙනහර දැක්කපු ශාසන තුල නැති වුණත් ඒක නිසා මේ ඉන්න පිරිසත් කල්පනා කරලා බලන්න ඕනේ උපය ගත්තොත් මට මේ ලැබිච්ච මොහොත කොයි වෙලාවෙ ගිලිහිලා යයිද කියලා කියන්න බෑ. දැන් ඔය මැරිලා යන කට්ටියම බලන්නකෝ. ඒගොල්ලෝ නිකන් මේ මැරෙන්න ප්ලෑන් කරපු කට්ටිය නෙමෙයිනේ. ඒ වෙනුවට හදිස්සියේ වෙන මොකක් හරි වැඩක යෙදිලා ඉන්න ගමන් හදිස්සි ගමනක් යන ගමන් අන්න එකපාරට මරණය ඇවිල්ලා මාරයාව මූණට හම්බ වෙලා. එතකොට ඒගොල්ලන්ගේ සැලසුම් ඔක්කොම අවුල්නේ. සැලසුම් ඔක්කොම කඩාකප්පල් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒ වගේ අනතුරක් අපිටත් උදා වෙන්න බැරිකමක් නැහැ. සැලසුම් කරපු කට්ටිය නෙමෙයි බලනකොට මැරිලා ගිහිල්ලා තියෙන්නේ. මැරෙන්න සැලසුම් කරපු කට්ටිය සමහර විට තාම ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. ඒක නිසා එන්නේ යගේ අනතුරක් මේ ලෝකෙ තුල දකිනවා නම් එතනත් හැම වෙලේම අනේ යම්කිසි විදිහක හැකියපමණින් උපරිමෙන් මොනවා හරි ප්‍රතිපදාවකට දෙන්න අද නොවේයි හෙට කියලා අර බාලගිරි දෝසේ කතාව පොඩ්ඩක් මගහැරලා අදාද කළොත් තමයි මොකද හෙට මොනවා වෙයිද කියලා කියන්න බෑනේ. හෙට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා කියන්න බෑ. එතකොට මෙතන වටිනකමක් දෙනවා නම් අද දෙන්න ඕනේ. අද කරන්න ඕනේ. අනේ වගේ කෙනෙක් 아무ත විදිහක ගමනක් යනවා. මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම අස්වැන්නක් නෙලා ගන්න උපරිම ප්‍රතිඵලයක් ගන්න සූදානම් වෙනවා. මොකද ඊට පස්සේ මොන වගේ දෙයක් විවර වෙයිද කියලා අපි දන්නේ නැහැ. මොන වගේ තැනකට ගිහිල්ලා වැටෙයිද කියලා අපි දන්නේ නැහැ. මොන විදිහේ අවසානයක් ලං වෙයිද කියලා අපි දන්නේ නැහැ. නැන්නේ අනතුරු දකිනවා නම් අන්න කෙනෙක් ලද අවස්ථාවේ පුළු පුළුවන් විදිහට උපරිමෙන් මෙන්න මේකේ ප්‍රයෝජන අරගන්න පමාදයට වැටෙන්නේ නැතුව කටයුතු කරන්න අන්න ඒකම ශක්තියක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් මතක් කරගෙන අපි එනං අද දිහාවට යමු වෙමු. එතකොට අද කතාව තියෙන්නේ මොකද්ද මේ සංජය බෙල්ලට්ටි සීස කියන තැනැත්තා පිළිබඳ. ඒ තැනැත්තා පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් සමග කතන්දරයක් තමයි අද ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මුලින්ම කියනවා දැන් මේ පුද්ගලයා තමුන්ගේ ගෝලයන්ගෙන් සැලකුම් ලබනවාද කියන කතාබහනේ මේ යන්නේ. එතකොට කෙනෙක් ඉදිරිපත් වෙලා කියන දවසක් මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. මොකක්ද වුණ සිදුවීම? මෙන්න මේ සංජය බෙල්ලට්ටි සීස ලොකු පිරිසකුත් වට කරගෙන බණක් කියනවා. බණක් කියනකොට අන්න මේ අතරෙම ඉඳපු ගෝලෙක් නැකිట్లా කියනවා, මෙන්න මේ මෙයා මේ බණ කිව්වට මෙයා මේක දන්නේ නැහැ. ඒ වෙනුවට මගෙන් අහන්න, මං ඕගලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මගෙන් ඇහුවොත් මං ඊට වැඩිය හොඳට මේක කියනවා කියලා අන්න තමුන්ගේ යම්කිසි අදහසක් මතවාදයක් ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම ප්‍රකාශ කරාම මේ තැනැත්තා උත්සාහ කරනවා මේ තමුන්ගේ ගෝලයව නිහඬ කරවන්න. ඇත්නි තැම්පත් වෙන්න මේ පිරිසක් මෙහෙ වට වෙලා ඉන්නවා. මේ විදිහේ සභාවක් තමයි අපි ඉන්නේ. ඒක නිසා ඔබ තැම්පත් වෙන්න කියලා කිව්වට මේ ගෝලයව නිහඬ කරන්න හැකියාවක් ලැබිලා නැහැ කියලා අන්න යම්කිසි වෙච්ච සිදුවීමක් ප්‍රකාශ කරනවා. ඊළඟට අන්න මේ තැනැත්තා ගාව පැවිදි වෙලා ඉඳපු ගෝලයෝ යම් කලෙක මේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ කලකිරිලා දමලා ගහලා මෙයාට මේ කියන බණේ තේරෙන්නේ නැහැ කියලා අන්න දමලා ගහලා ගියපු අවස්ථා සඳහන් වෙනවා කියලා ඒ පිරිසම කියනවා. ඒ කියලා කියනවා මේ මේ මෙන්න මේ ශාස්ත්‍රුන් වහන්සේත් මේ විදිහට ලොකු ගෝල පිරිසක් ඉදියට මොකද ඒ ගෝලයන්ගෙන් නිවැරදි ආකාරයෙන් සැලසුම් ගෞරව ලබන කෙනෙක් නෙමෙයි කියලා අන්නර කතාබහට තව කොටසක් එකතු කරනවා. එකතු කරලා ඔන්න ඔය සංජය බෙල්ලටි සීස කියන ඒ ශාස්ත්‍රුන් වහන්සේලා අතරින් පස්වෙනියට වගේ නම සඳහන් වෙන තැනත්තා මේ. නැන්නේ තැනත් අපි පිළිබඳ යම් කිසි විස්තරයක් ගැන හර දක්වනවා. ඉතින් මෙයාගේ මේ දර්ශනය මොකද්ද, මෙයාගේ මේ මතවාදය මොකද්ද කියලා විමසා බලන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එතකොට හොඳ නිකං හිතට වදින මතවාදයක් තමයි මේ තැනැත්තාගේ තියෙන්නේ. ඒ වගේම අපි ළඟත් යම් පමණකට තියෙන මතවාදයක් තමයි මේ තැනැත්තාගේ තියෙන්නේ. මොකද්ද මේ මතවාදේ? ආමරා වික්කේප වාදේ කියලා තමයි මේකට ඔය බණ පොතේ දීලා තියෙන නම. හැබැයි ඔය ත්‍රිපිටක පොතේ ආමරා වික්කේප වාදේ කියලා ලියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා. මේක අපිට හොඳටම තේරෙන විදිහ මොකද්ද? අතට අහු නොවෙන ආඳන් කියලා තමයි වරහන් ඇතුලේ තියෙන්නේ. ජොන් ඕක තමයි මේ තැනත්තගේ වාදේ. මොකද්ද? අතට අහු නොවෙන ආඳන්. ඒ වගේ ආන්දෝලන තරම් ඉන්න නිසා අපි අපිටත් ටිකක් ළඟ විදිහේ අදහසක් ළඟ විදිහේ වාදයක් පිළිබඳ තමයි මේ කියන කතන්දරේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අමරාවික්කේප වාදය කියන එක අරගෙන වෙන් කරලා කඩලා බිඳලා පෙන්නනවා කෙනෙක් මෙන්න මේ වගේ වාදයකට බැසගන්න හේතුව මොකද්ද, කෙනෙක් මේ විදිහට වාදයක් ඉදිරිපත් කරන්න හේතුව මොකද්ද. ඒ හේතු හතරක් ගෙන හැර දක්වනවා. කියනවා මෙන්න මේ විදිහ යම් කිසි බමුණේ මොකෙක් හරි එකෙක් ඉන්නවා. මේක මේ විදිහට මේ කුසලය මොකද්ද, අකුසලය මොකද්ද, පින් මොනවද, පව් මොනවද, ප්‍රතිපදාව මොකද්ද කියලා හරියට දන්නේ නැහැ. දන්නේ නැති වුනහම මේ තැනත්තා මෙහෙම කල්පනා කරනවා. දැන් මම මේක පිළිබඳ දන්නේ නැහැ. දන්නේ නැතුව මම මේක ගැන බණ කියන්න ගියොත් මම බොරු කීමකට හවු වෙන්න පුළුවන්. ඒක නිසා මම මොකද්ද කරන්නේ? මම මේ අමරාවික්කේප වාදයට බැස ගන්නවා. බොරු කීමට බයෙන් කෙනෙක් මේ වගේ දෙයකට එළඹෙන්න පුළුවන්. හොඳ පළවෙනි හේතුව. ඊට පස්සේ කියනවා තව කෙනෙක් ඉන්නවා. එයාත් මේක දන්නේ නැහැ. දන්නේ නැහැ. එතකොට මෙයා කල්පනා කරනවා දැන් මම දන්නේ නැහැ. දන්නේ නැතුව මේ වගේ දෙයක් ගැන වැඩිපුර බණ කියන්න ගියොත් මම ඒක තදට අල්ලගන්න පුළුවන්. හැබැයි මමත් දැනගෙන නෙමෙයි මේ බණේ කියන්නේ. ඒකින්ද මමත් තදට අල්ලගන්න නැති වෙන්න මේ බණෙත් කියන්න පුළුවන්ෙන්න මමත් අමරාවිකේප වාදයට බැස ගන්නවා. අතට ආවුන එන ආදෙක් බවට මමත් පත් වුණා නම් හරි කියලා අන්න දෙවනි හේතුවක් පෙන්නවා. ඊළඟට තව එකෙක් ඉන්නවා. මේක කල්පනා කරනවා. දැන් මට වැඩිය ප්‍රඥාවන්තයෝ මේ සමාජෙ ඉන්න පුළුවන්. දැන් මම වැඩිය වාද විවාද කරන්න ගියොත් එයින් කෙනෙක් ඇවිල්ලා මම මේ කියන්නේ මොනවද කියලා අහගෙන ඉඳලා මම පෙන්නන කතාවේ දුර්වල තැන් අල්ලලා මට ගහන්න පුළුවන්. ඒක නිසා මේවා ගැන වැඩි විස්තර නොකර මෙන්න මේ අමරාවික්කේප වාදයට බැසගත්තා නම් හරි කියලා අන තුන්වෙනි හේතුවක් පෙන්නනවා. ඊට පස්සේ හතරවෙනි වෙන ගොයියෙකුත් ඉන්නවා. මේ ගොයියා මහා මෝඩෙක්. මේ මෝඩයා කල්පනා කරනවා දැන් මම මෝඩෙක්. මම දැන් මේවා ගැන වැඩිපුර කතා කරන්න ගියාම මගේ මෝඩකම එළි වෙනවා. ඒක නිසා මම මොකද කරන්නේ? අන්න මමත් මේ අමරාවික්කේප වාදයට බැසගත්තා නම් හරි. එතකොට මගේ මෝඩකම එළි වෙන්නේ නැහැ. අර කතා නොකරනකම් මෝඩයද ප්‍රඥාවන්තයද කියලා අඳුනගන්න බෑ කියන්නේ. කට අරපු ගමන් දඩස් ගාලා බිමට වැටෙනවානේ ස්වභාවේ. එතකොට ඒ වගේ කෙනෙකුත් කල්පනා කරනවා මමත් මගේ ආරක්ෂාවටත් හොඳයි මෙන්න මේ වගේ වාදයකට බැසගත්තනම් කියලා. මෙන්න මේ අතට අහුන එන ආඳන් කියන වාදපතේට බැසගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේක හොඳට කඩලා බෙදලා පෙන්නනවා. බෙදලා කියනවා මෙන්න මේ වගේ කට්ටිය හතර ආකාර වචනයකින් දමා ගහනවා. අන්න මේගොල්ලන්ගේ හතර ආකාර වචන දමා ගැහිල්ල, හතර ආකාර ලිස්සලා යාම පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරනවා. හරිද? එතකොට දැන් අපි හිතමු මේ කෙනෙක්ගෙන් ඇවිල්ලා යම් කිසි කෙනෙක් අහනවා පරලොවක් තියෙනවද කියලා අහනවා. එතකොට මේ තැනත්තා කියනවා දැන් පරලවක් තියෙනවද කියන එකනේ ප්‍රශ්නේ. පරලවක් තියෙනවද කියන ප්‍රශ්නේ ඇහුවාම මේ තැනත්තා මෙන්න මේ හතර ආකාර වචනයකින් දමා ගහනවා. කියනවා පරලවක් තියෙනවා කියලා මාගේ ගැනීමක් නැත. හරි. දෙවනියට කියනවා හැබැයි ඒක වෙන ආකාරයකින් කියලා මාගේ ගැනීමකුත් නැත. එසේ නොවේ අයි මාගේ ගැනීමකුත් නැත. එසේ නැත්තේත් නැත්තේ අයි මාගේ ගැනීමකුත් නැත. එතකොට මෙන්න මේ විදිහේ හතරාකාර වචන දමා ගැසීමකට කෙනෙක් පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙනලා දෙනවා. කියනවා එසේ කියලා මාගේ ගැනීමක් නැහැ. හැබැයි වෙන ආකාරයකින් කියලා මාගේ ගැනීමකුත් නැහැ. එසේ නොවේ යයි කියලා මාගේ ගැනීමකුත් නැහැ. එසේ ගැනීමක් නැත්තේ යයි කියලා මාගේ ගැනීමකුත් නැහැ. එතකොට මේ මොකටවත් අහුවෙන්නේ නැති වෙන්න තමයි මේ වචන ටික කියන්නේ. වරලවත් තියනවා කියලා කියන්නෙත් නැහැ. නැහැ කියලා කියන්නෙත් නැහැ. නැහැ කියලා කියන්න උත්සාහයකුත් නැහැ. තියනවා කියලා කියන්න උත්සාහයකුත් නැහැ. හැබැයි තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියලා අන්තිමට කියනවා. ඉතින් ඔන්න ඔය වගේ වචන දමා ගැහිල්ලක් තමයි මේගොල්ලෝ කරන්නේ කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ඉතින් මොක ඇහුවත් ඔය උත්තරේ තමයි දෙන්නේ. පරලෝ ගැන ඇහුවත් ඕක තමයි කියන්නේ. කුසලයේ අකුසලයේ ගැන ඇහුවත් ඕක තමයි කියන්නේ. ප්‍රතිපදාවක් ගැන ඇහුවත් ඕක තමයි කියන්නේ. අරයා කොහෙද ඉපදුනේ කියලා ඇහුවත් ඕක තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු විදිහේ කතන්දරයක් තමයි මේ තැනත්තා ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් මේ ආමරාවික්කේප වාදයෝ වාදකාරයෝ ඉදිරිපත් කරන්නේ ඔන්න ඔය විදිහේ අමුතු විදිහේ කතන්දරයක්. ඉතින් සමහර විට මේ අපිටත් වැඩි වැඩියෙන් එදිනදා කටයුතු කරනකොට මේ වගේ අතට අහුන වෙන ආඳන් අහුවෙන්න පුළුවන්. නිකන් ලිස්සලා ගියා කියලා වගේවත් අහුවෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ වාදපත නැවත නැවත අපිට දකින්න ලැබෙනවා. සමහර විට කෙනෙක් මහා ලොකු තර්ක ඉදිරිපත් කරගෙන එනවා. තර්ක කළා 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 අන්තිමට පොඩ්ඩක් නිකන් එහෙම හේවේගෙන එනකොට තර්කේ පරාද වෙනකොට එනකොට අන්න කියනවා මම කියලා කෙනෙක් නැහැනේ. ඒ එහෙම තර්ක කරන්න බෑනේ. එතකොට කියලා ඔන්න කන පිට ගහලා යනවා. කන පිට ගහලා යනවා. තව දවසක් එක්කෙනෙක් ඇවිල්ලා අහනවා පොළවේ මැද කොහෙද? ඊට පස්සේ අනිත් කෙනාත් හොඳ වාදයට බර කෙනෙක් එයා කියනවා මෙතන තමයි මැද. කොහොමද ඔයා ඔතනයි මැදයි කියන්නේ කියලා ඔන්න ඉතින් විනාඩි 10ක් 15ක් ඔන්න දැන් පොළවේ මැද හොයාගෙන වාදයක්. අන්තිර වාද කල්ල 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 දැන් පොඩ්ඩම් මේක පිටපොට පැනගෙන එනකොට දැන්ගන වටපිට බලන්නකොට මාව දැක්කා. මගින් අහනවා දැන් මොකද්ද කියන්නේ මේ කියන කතාව කොහොමද දැන් පිළිගන්නේ? මං කෝබේ අනේ හරි අමාරු මේ හදාගත්ත තේක බී ගන්න තරම්වත් මේ හැකියාවක් නැතිගේ ඕක නම් මට කොහොමවත් තේරෙන්නේ නැහැ කියලා යාන්තම් මම ඉතින් අතට අහු නොවන ආන්දෙක් විදියට පොඩ්ඩක් මග ඇරලා ගියා. මොකද නැත්තම් අර වාදපතේට බැස ගන්න වෙනවනේ. මේ හදාගත්ත තේක බී ගන්නෙත් බොහොම අමාරුයි, ඒකින් හින්දා අමාරුයි අමාරුයි කියලා ඔන්න ඉදියේ යම් කිසි දේවල් අපිට වටපිටාවේ දකින්න පුළුවන්. ඉතින් එක්තරා විදිහක මේ වාද විවාද යම් කිසි විදිහක මුල් කාලේ මේ ප්‍රතිපදාවට පිටක් ආරක්ෂාවක් වෙනවා ඇත්තටම. ඒ විදිහේ විමසීමක් අපි මේ ජීවිතය ගැන කරේ නැත්නම් අපි මේ වගේ ප්‍රතිපදාවකට බැස නොගාසන් නොබසින්න හේතු වෙන්න ඉඩ තියුණා. යම් කිසි ප්‍රශ්නයක් යම් කිසි විමසීමක් සහිතව තමයි කෙනෙක් මේ වගේ දෙයකට යොමු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අන්න මේ දුක තමයි කෙනෙක්ව මේ වගේ ප්‍රතිපදාවකට යොමු කරන්න තියෙන හේතුව. සැපෙන් කවුරුත් මේ වගේ ප්‍රතිපදාවකට එන්නේ නැහැ. ඔක්කොම හරි ගිහිල්ලා තිබුණනම් කවුරුත් මේ වගේ ප්‍රතිපදාවකට එන්නේ නැහැ. ඒ වෙනුවට මේ තැනැත්තා දුකෙන් ස්පර්ශ කරන ලද්දේ, දුකෙන් පීඩා කරන ලද්දේ, දුකෙන් පෙළන ලද්දේ මෙන්න මේ විදිහේ යම් කිසි ප්‍රතිපදාවකට බැස ගන්නවා. එතකොට කෙනෙක් හිතනවා නම් මේ භාවනාවකට එන කට්ටිය, මේ විදිහට ප්‍රතිපදාවකට මේ වගේ තැනකට එන කට්ටිය බොහොම හොඳ මානසික තත්ත්වයකින්, බොහොම හොඳ විවේක මනසකින් මේ වගේ දෙයකට එයි. අපි ගන්න කට්ටිය තෝර බේරලා ගන්න ඕනේ පිස්සු පිහාට නැතුව. හොඳකෙන් කට්ටිය, හොඳ අධ්‍යාපන සුදුසුකම් තියෙන කට්ටිය, හොඳට ඉතලා මතලා කටයුතු කරන්න පුළුවන් කට්ටිය, හොඳට ටයිපොල්ලක් දාගෙන ඉන කට්ටිය මේකට අරගන්න ඕනේ කියලා හිතුවොත් ඒ වගේ කට්ටිය හොයාගන්න ටිකක් අමාරු වෙනවා. එහෙම නොත් පත්තරේ ඇඩයක්වත් දාන්න එනවා භාවනා කරන්න මෙන්න මේ වගේ කීප දෙනෙක් අපිට හොයලා දෙන්න පුළුවන්ද කියලා. ඒ වෙනුවට එන්නේම යම් කිසි පීඩාවකින් වෙහෙසකින් තමයි කෙනෙක් එන්නේ. ඇතර මේ වෙහෙස ඒ පැමිණෙන මොහොතේදී හොඳට දකින්න පුළුවන්. හොඳට තේරෙනවා මේ තැනැත්තා බොහොම වෙහෙසකින් පීඩාවකින් තමයි මේ විදියට එන්නේ කියලා. එතකොට ඒ තැන එන තැනත්තට අපි පොඩ්ඩක් කතා කරලා, හරි දැන් පොඩ්ඩක් විවේක ගන්නකෝ, දැන් මෙතෙන්ට ආවනේ, ගිහිල්ලා යම් කිසි විදියක අන්න මේ නවාතැනේ නවාතැන අරගෙන පොඩ්ඩක් නාලා කරලා විවේක වෙලා හෙමිහිට ඇවිල්ලා අපි කතා කරමු, හෙමිහිට ඇවිල්ලා හම්බෙමු කියලා මෙන්න මේ විදිහට යම් කිසි විදියක ඒ තැනත්තට අපි යම් කිසි ඉඩක් යම් කිසි විවේකයක් හදලා දෙනවා. අන්නේ විවේකයේ තුලින් මේ තැනැත්තා යම් කිසි විදියක මානසික සහනයක් ලං කරගෙන අන්න මේ ආවත් හරි කතා කරත් හරි යම් කිසි විදියක විවේකයක් මට ලැබුණා. මේ වටපිටාව හිත සනසන සුළුයි, මේ ඉන්න සංඝයා මේ හිත සනසන සුළුයි කියලා අන්නේ විදිහේ විවේක මනසක් ඒ තැනැත්තට ඇති වෙලා එනවා. ඒ ඇති වුණාට පස්සේ අපිට පුළුවනි මෙන්න මේ පණිවිඩය දාන්න. දැන් මෙතෙන්ට ආවා, දැන් මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්තා, දැන් පොඩ්ඩක් හිත විවේක කරගන්න. දැන් පහුගිය දවසකත් තරුණෙක් ඇවිල්ලා ඉතින් මෙයා පිළිබඳ දැකපු කෙනා කියනවා මේ සොයින්නා පොඩ්ඩක් ආස්පත් වගේ බාරගන්න කලින් කෝකටත් මේ කතා කරලා බැලුවොත් හොඳ නැද්ද කියලා කියනවා. මං කොහොමද නෑ එහෙම ආස්පත් එක එහෙම තීරණය කරන්න යන්න එපා. ඒ වෙනුවට පිස්සු වුණත් පොඩ්ඩක් පිස්සු වන්දට අද්දෝලා තමයි යවන්න ඕනේ. එකපාරට නිකන් ආපු ගමන් පිස්සු කියලා ලේබල් දාන්න හොඳ නෑ. මේ හොඳ උෂ්ණ කාලේ, ගිනි රත් වෙලා තියෙන කාලේ පිස්සු හොඳට අද්දෝලා ගන්න පුළුවන්. නිකන් එහෙම පිස්සෙක් විදිහට හදලා මිසක් ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් විදිහට මිසක් එළියට යවන්න හොඳ නෑ කියලා අන්න පොඩ්ඩක් ආපු මිනිස්සයව පොඩ්ඩවලු කොලොප්පම් කළා. ආපහු යව්වා. මොකද නැත්තම් හොයන්නේ යන්න අර විදිහේ කට්ටිය ඉන්ටර්විව් බෝඩ් එකකට හරි ලස්සනට ඇඳගෙන ටයි පොල්ලක් දාගෙන එන වගේ කට්ටිය එයි කියලා බලාපොරොත්තු වෙනවා. නෑ, හැම කෙනාම එන්නේ වෙහෙසකින් තමයි, හැම කෙනාම එන්නේ පීඩාවකින් තමයි. මම හිතන්නේ මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක්, මේ වගේ පැවිද්දකට ආපු කෙනෙක් බොහොම විවේක මනසකින් ආවා කියලා. ඒ වෙනුවට ටිකක් කවුල් සහගත ප්‍රශ්න ගැටළු වලින් පීඩාවට පත් වෙලා, විඩාවට පත් වෙලා තමයි මේ වගේ දෙයක් හොයාගෙන ඉන්නේ. හැබැයි ඒ වගේ කෙනෙක්ට මෙන්න මේ වගේ විවේක ස්ථානයක් ආරක්ෂාවක් ලැබුණාම එයා නැවතත් අර යථා ස්වරූපෙට පත් වෙනවා. ඉතින් මාට මතකයි මේ බාන කියන මම වුණත් එන දවස්වල හරිම වෙහෙසකින් තමයි ආවේ. ඒ දවස්වල මතකයි ওই ඔෆිස් එකේ ලියාපදිංචි වෙලා අර තියෙනවා ඔය පඩිපෙළක් නැගගෙන යන තියෙන පඩි 340ක්. ඕක දුවගෙන තමයි උඩට යන්නේ. මොකද අර ආරණ්‍ය සීමාවෙන් ඇතුළු වුණාට පස්සේ ඔන්න දැන් මොකෙක්වත් පිටිපස්සෙන් එළවගෙන එන එකක් නැහැ කියන විශ්වාසය ඇති වෙනවා. මේ හොරම අරගම් කළා නෙවෙයි, නිකං මේ හිත තුලින් අර වෙච්ච ගැටලු කටයුතු ඒ ප්‍රශ්න නිසා එන පීඩාවක්. තියන්න අර ආරණ්‍ය සීමාවෙන් ඒ පොඩි ගේට්ටුවක් තියෙනවා, එතනින් ඇතුල්ලාම ඒ අන්න ගස් ටිකේ හේවන දැනුණාම තේරෙනවා හරි දැන් නම් පොඩි ආරක්ෂාවක් තියෙනවා. මේ අල්ල බදාගත් දේවල් රැකී ආරක්ෂා ඒ ඥාතියෝ හිත මිත්‍රයෝ නිකන් පිටිපස්සෙන් එලවගෙන එනවා වගේ අර පඩි පෙළ නගින ටිකට විශ්වාස නැහැ. ඉතින් ඕක තමයි ස්වභාවේ. ඉතින් ඔය තාක්ෂණය කියලා හොඳ හොඳ සෙල්ෆෝන් කියලා අපිට අත දීලා තියෙනෙත් ඔය කොක්කම තමයි. ඔය කොක්කම තමයි ෆෝන් එකෙන් තමයි වැඩි හරියක් එව්වා මෙව්වා එන්නේ. කෙනෙක් හිතනවා මේ භාවනා කරන්න හැම ඇයි අපිට ෆෝන් එකක් පාවිච්චි කරන්න දෙන්නේ නැත්තේ. ෆෝන් එකක් දුන්නා නම් අපිට ගෙදරත් එක්ක කතා බහ කරලා විවේකයෙන් මේ කටයුතු කරන්න හරි පහසුයිනේ. එහෙම කියලා හිතනවා. ඒ වුණාට ඔය මරාලා ඔක්කොම එන්නේ ඔය අරහ තමයි. අන්න එක්කෙනෙක්ට ප්‍රෙෂර් වැඩි වුණා පොඩ්ඩක් ඇවිල්ලා බලලා යන්න පුළුවන්ද? අන්න මේ විදිහේ කරදරයක් වෙලා තියෙනවා දැන් එන්නේ විදිහක් නැද්ද කියලා ඔය ඔක්කොම එන්නේ ඔය ෆෝන් එකෙන් තමයි. රැකී ආරක්ෂා වලින් එක එක කටයුතු එන්නේත් ඕක හරහා තමයි. ඒ වෙනුවට අන්න ෆෝන් එක ඔෆ් කළා. අන්න සිග්නල් නැත, ප්‍රතිචාරයක් නැත කියන ස්වභාවයකින් සතියක් දෙයක් කල්ගත කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. ඉතින් ওই විදිහට යම් කිසි විදිහක වෙහෙසක් පීඩාවක් සහිතව ප්‍රශ්න ගැටළු වලින් පීඩිත වෙලා තමයි කෙනෙක් මේ විදිහ දෙයකට යොමු වෙන්නේ. එතනත් විමසන හැම වෙලෙම මොකද්ද මේ දුක, මොකද්ද මේ පීඩාව, මොකද්ද මේකට විසඳුම කියන විමසීමක් ප්‍රශ්න නැගීමක් කරනවා. ඒ ප්‍රශ්න නැගීමේ විමසීම ඇත්තටම මේ ප්‍රතිපදාවේ හොඳ ආරම්භක ස්ථානයක්. ලොකු ප්‍රශ්න ගොඩක් සහිතව තමයි කෙනෙක් මේ වගේ දෙයකට යොමු වෙන්නේ. හැබැයි තේරුම් ගන්න ඕනේ ඒක ආරම්භක ස්ථානෙ විතරයි. ආරම්භක ස්ථානෙ විතරයි. අර ඉස්සර ටීවී ෂෝ එකක් ගියා කුම්ෆු කියලා. ඔන්න ඒ 80 ගණන් වල වගේ ටීවී ෂෝ එකක්. ඒකේ ඉන්නවා මේ ගුරුනාන්ස කෙනෙක් ඉන්නවා, ඇස් සඳයි. තමු මේ ගෝලයක පුහුණු කරනවා. ශාවලින් පන්සලක වගේ තමන්ගේ ගෝලයක පුරුදු කරනවා. එතකොට මේ ගෝලයා එක්තරා අවස්ථාවක මේ තරුණ යෞවන වයසේ ඉන්න ගෝලයා මෙන්න මේ ගුරුනාන්සේ ගාවට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ මම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ, මම පැටලිලා ඉන්නේ, මට එලෝ මෙලෝ මොකද්ද කියලා හොයාගන්න බැරි විදිහට මම අමුතු පැටලිල්ලකට ප්‍රශ්නකාරී ස්වභාවයකට පත් වෙලා තමයි මම ඉන්නේ මේ අවස්ථාවේ කියලා අන්න අර තමුන්ගේ ගුරුන්නාන්සිට කියනවා. එතකොට මේ ගුරුන්නාන්ස කියනවා ඒක හොඳයි, මොකද ප්‍රඥාවේ ආරම්භය තමයි ඔන්න ඔය පැටලිලි සහගත ස්වභාවය. මේ විදිහට මට මේ පැටලිල්ලක් කියලා තේරෙනවා නම්, ප්‍රශ්න සහගත ස්වභාවයක් කියලා තේරෙනවා නම්, එලෝ මෙලෝ කොහෙද කියලා හොයාගන්න බැරි ගතියක් තියෙනවා නම්, අන්න ඒක තමයි ප්‍රඥාවේ ආරම්භක ස්ථානය කියලා අන්න අර පැටලිල්ලම අන්න ඔය පෙන්නනවා මේ ප්‍රතිපදාවේ ආරම්භ විදිය. එතකොට අපි හිතමු දැන් මේ විදිහේ සිහිය පිහිටවීමකට බැසගත්ත කෙනෙක්, මේ විදිහේ දෙයක පටන් ගත්ත කෙනෙක් අන්න එයත් ඇවිල්ලා ඔය කතාවම කියන ඔය වචන වලින් නොවෙන්න පුළුවන්. හැබැයි ওই කතාවම කියනවා. මොකක්ද කියලා තේරෙන්නේ නැහැ, කොහොම කරනවද කියලා තේරෙන්නේ නැහැ. එක එක හිතවිලි ගොඩක් එනවා. අරව මේව කල්පනා වෙනවා. සිහිය නම් ඇත්තෙම නැහැ කියලා. ඔන්න ඒ විදිහේ පැටලිල්ලක් අවුලක් ඉදිරිපත් කරනවා. මේ ඇඟ තුලිනුත් එක එක වේදනා දැනෙනවා. හිතත් හැමතැනම විසිරෙනවා. මේ ගෙදරේ ආවම මතක් වෙනවා කියලා. ඔන්න ඒ විදිහ අදහසක් එන හැර දක්වනවා. ඉතින් යාට කියන්න ඕනේ අන්න හොඳයි. අන්න හොඳයි. ප්‍රඥාවේ ආරම්භය ඔතන තමයි. ඔතන තමයි මේ ප්‍රතිපදාවේ පටන් ගැනීම කියලා යාට යම්කිසි විදිහක ධෛර්යයක් ඇති කරවන්න මතක් කරගන්න ඕනේ. මොකද අපිත් පටන් ගත්තේ ඔතනින් තමයි. අපිත් ওই විදිහේ වික්ෂිප්ත භාවයකින් තමයි පටන් ගත්තේ. අපිට ඒ ලැබුණු අනුග්‍රහයේදී අපිට නැවත නැවත සමහර විට ආහන ලැබෙන්නේ නැති ওই වික්ෂිප්ත භාවය හොඳයි. ඕක හොඳ ලක්ෂණයක්. අන්න ප්‍රඥාවේ ආරම්භය ඔතන තමයි තියෙන්නේ කියලා. අන්න අපිටත් යම්කිසි දවසක ওই විදිහේ විමසීමකට උපදේශක් ලැබෙන්නේ නැති. ඉතින් එන්නේ උපදේශ තුලින් තමයි මේ ගමනේ යවෙන්නේ. කමක් නැහැ. වික්ෂිප්ත භාවයේ තියෙවා නැවත නැවත ඔය පරීක්ෂණය කරන්න. නැවත නැවත ඔකට යොමු වෙන්න. දැන් මේ ප්‍රශ්න ගැටළු විමසීම් තර්කවාද විවාද සහිත වෙන්න තැනැත්තෙට තමයි මේ කියන්නේ. එතකොට මෙතනින් මේ ප්‍රතිපදාව පටන් ගන්නවා. නමුත් ටික 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 මේ ප්‍රශ්නවලට කෙනෙක් උත්තරයක් දෙනවා නම් මේ ප්‍රශ්න විසඳන්න යනවා නම් ඒක නෙමෙයි මේ නියම මාර්ගය. සමහර විට මේ අපි උනත් කැමති අපි මොන හරි ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තර දෙනවා නම් ඒ ප්‍රශ්නෙම විවරණය කරනවා නම් අපි හරිම කැමති. සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා අන්න මේ ඒ වගේ විමසීම් වලට කැමති, ඒ වගේ පිළිතුරු දෙනවට කැමති. අන්න මං අහපු ප්‍රශ්නෙටම උත්තර දුන්නා. මං අහපු දේවල් ඔක්කොම විවරණය කළා මට පෙන්නුවා කියලා කියනවා. නමුත් ඒ විවරණය කළා පෙන්නනවා නම් එහෙම ගෙනහැර දක්වනවා නම් ඒකේ අදහස තමයි ඒ ගුරුන්නාන්සෙත් හරියට ප්‍රතිපදාව දන්නේ නැහැ. මොකද මේ මාර්ගය පෙන්නන කෙනාගේ කෘත්‍ය කාර්යය මේ ප්‍රශ්නවලට උත්තර දෙන එක නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ ගෝලයව නැවත නැවත යොමු කළ යුතුයි. මොකක් සඳහාද? මෙන්න මේ ප්‍රශ්න නැති වෙන ස්ථානයකට, මේ ප්‍රශ්න අවලංගු වෙන ස්ථානයකට මේ ගෝලයව නැවත නැවත යොමු කරන තමයි නියම මේ මාර්ගේ පේනන කෙනෙක් උත්සාහය ගන්න. ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට ප්‍රශ්න නැති තැනක් දක්වා මේ තැනැත්තව අරගෙන යාමක් තමයි සිද්ධ කරන්නේ. දෙකේ වෙනස තේරෙනවා ඇති කියලා මම හිතනවා. එතකොට කෙනෙක් ඇවිල්ලා අහනවා මේ සිහියද මේ අසිහියද මේ නින්දද නැත්නම් මේ අවදි භාවයක්ද? ඔන්න විදියට නොයෙකුත් අහනවා. මේක විඥාණයද මේ ධාතුද මේ ආයතනද මේ වැඩ කරන්නේ කී කිය ඔන්න ඒ වගේ අහනවා. එතකොට ආයතන වෙන් කරලා පෙන්වන්න යනවට වැඩිය ධාතු මනසිකාරය මෙහෙමයි වෙන්න ඕනි කියලා කියනවට වැඩිය හරි ඕක අතරින් ඔය වැඩේ කරගෙන යන්නකෝ, නැවත නැවත කරන්නකෝ, කරනකොට කරනකොට මොකද වෙන්නේ කියන්නකෝ, ඕක නිදිමතක්ද කියලා විමසලා බලන්නකෝ, ඕක සිහියද අසිහියද කියලා නැවත නැවත විමසලා බලන්නකෝ කියලා ඔන්න විදියට කිව්වහම මේ තැනත්තා මොකද කරන්නේ? මේ තැනත්තා නැවත නැවත කිරීම තුළින් අන්න තමම මේ ප්‍රශ්න අවලංගු වෙන ස්ථානයකට ගමන් කරනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ප්‍රතිපදාවේ ගියපු කට්ටිය අනේ ඒගොල්ල පිළිබඳ වචන කතා කරනවා නම් ඒවට මාතෘකාවක් නැත. ගියපු නැති කට්ටිය තමයි ලොකු ප්‍රශ්න අනම්මනම් ඉදිරිපත් කරගෙන කටයුතු කරන්නේ, ඒවා විවරණය කරමින් කටයුතු කරන්නේ. අර ආමරාවික්කේ පොල්ට යන්නේ ඒ කට්ටිය තමයි. එහෙම නැත්නම් අනේ යම් කිසි විදිහේ ගියපු කෙනෙක් අනේ යා පිළිබඳ වචන කතා කරන්න නම් කෙනෙක් එයාට මාතෘකා නැත. මොකද හේතුව වචනේ ඉක්මෝල ගියා. අර ප්‍රශ්න ටික ඔක්කොම ආවලංගුයි. අවලංගුයි. දැන් අර අර බමුණෙක් ගැන සඳහන් වෙනවා. ඒ බමුණාගේ ක්‍රමය තමයි ඔලු කට්ටක් හම්බුනහම මැරිච්ච එක්කෙනෙක්ගේ තට්ටු කළා. ආ මෙයා උපන්නේ අපායේ. මෙයා උපන්නේ චාතුම් මහරජිකේ කියලා ඔන්න විදිහට සාත්තරයක් කියනවා. ඔය සාත්තරය කියලා තමයි මේ ජීවන වෘතිය එතකොට බුදුරජාණන් වහන්සේ මේ මෙන්න මේ විදිහේ ප්‍රසිද්ධ තැනත් එක්ක එනවා කියලා දැනගෙනමද කොහෙද අන්න ඔලු කටු ටිකක් ලෑස්ති කරලා තිනවා අප්පා ගියපු එකටයි දිව්‍ය ලෝකෙ ගියපු එකටයි. ඊට පස්සේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ඔලු කටු තුනක් ලෑස්ති කරලා තියෙනවා. හදා ඔයාට පුළුවන් මේකේ මේ මේ උපන්න තැන කියන්න. අයියෝ ඕක මොකද්ද කියලා. අන්න ඉතින් පළවෙනියට අපාය ගියපු ඔලු කටට තට්ටු කළා කියනවා. ආ මෙයා අපාය. හරි. ඊට පස්සේ දෙවෙනි ඔලු කටට තට්ටු කළා දෙනවා. ආ මෙයා දිව්‍ය ලෝකෙ. හරි. තුන්වෙනි ඔලු කටට තට්ටු කරාට අර රිසල්ට් එක එන්නේ නැහැ. අර නිකන් අර කීබෝඩ් වල බටන් ඔබන ඔබන ටයිප් වෙන්න තිය අවස්ථාව තියෙන. අන්න ඒ වගේ දැන් මේ ඔබන ඔබන එන්නේ නැහැ, රිසල්ට් එකක් එන්නේ නැහැ. ඊට පස්සේ ටික වෙලාවකින් කියන ඒක නම් තේරෙන්නේ නැහැ. ආ මම නම් දන්නවා කියලාන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ නිකන් අර බොඩි උන්ට ටොපි පෙන්නනවා වගේ සඳහන් කරනවා. ඉතින් කියන අනේ මටත් කියලා දෙන්නකෝ කියලා කියනවා. එතකොට කියනවා නෑ නෑ බජාර් එකේ කට්ටියට විතරයි අපි කියන්නේ. බජාර් එකේ කට්ටියට විතරයි අපි ඔය වගේ දේවල් දෙන්නේ. ආයි නම් මමත් බජාර් එකට එන්නම් කියලා අන්න මොකද වෙන්නේ පැවිදි වෙනවා. දැන් මොකද්ද අදහස? අරකත් දැනගෙන ඒකත් ඉගෙනගෙන ගිහිල්ලා කන්න. ඉතුරු ටිකත් කන්න තමයි අදහස. ඊට පස්සේ ඕම ටික කාලයක් කරගෙන කරගෙන යනකොට දන්නේම නැතුව ගිහිල්ලා රහත් වෙනවා. රහත් වුණාට පස්සේ ඇවිල්ලා කියනවා අරක ඕන්නේ. අරක මට තවදුරටත් දැනගන්න ඕනේ. ඔබ වහන්සේ වෙයි පොරොන්දුෙන් මම නිදහස් කරනවා. මොකද මටම ප්‍රශ්න ඔක්කොම අහෝසි වෙන වැඩක් වුණා. ප්‍රශ්න අවලංගු වෙලා ගියා කියලා සඳහන් කරනවා. එතකොට අන්න මේ ප්‍රතිපදාවක තියෙන ක්‍රමය එක තමයි. ප්‍රශ්න ගැටළු වලින් තමයි මේ වැඩේ පටන් ගන්න. යම් යම් තර්ක විතර්ක වලින් තමයි මේ වැඩේ පටන් ගන්න. අර නසරුදීන්ගේ උනත් කතාවක් තියෙන්නේ. නසරුදීන් මාකට් එකට ගිහිල්ලා ගෙනාවලු මස් මස් රාතල් තුනක් අරගෙන ආවලු. අරගෙන ඇවිල්ලා නෝනාට දුන්නලු. හරි එහෙනම් මේක උයලා ගන්නකෝ කියලා දුන්නලු. ඉතින් උයන අතරේ මේ ගෑණි මොකද කරන්නේ? මේ ගෑණිගේ පෙරේතකමට අර මස් උයන අතරේ බලාගෙන ඉන්න බැරුව, ඉවසගෙන ඉන්න බැරුව මොකද කරන්නේ? අර මස් ටික කනවා. කාලේ ඊට පස්සේ නසරුදීන් නාලා එහෙම දවල් කෑමට වාඩි වුණාම එළවලුයි බතුයි තියෙනවා. අර මස් ටික නැහැ. මස් නැත. ඊට පස්සේ යනවා කෝයෝදී මස්. ඊට පස්සේ කියනවා බලලා කෑවනි. බලලා කෑවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? අන කණ එක නවත්තලා ගිහිල්ලා බලලව හොයාගෙන ගිහිල්ලා බලලව අරන් ගිහිල්ලා තරාදී තියෙනවා. තරාදී තියලා බැලුවාම හරියටම රාත්තල් 3යි. දැන් කල්පනා කරනවා මේ බලලා නම් කෝ මස්, මේ මස් නම් කෝ බලලා. අන්න ඔය විදිහට අන්න ප්‍රශ්නයක් විමසීමක් කරනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න වලින් තමයි ඇත්තටම අපිත් මේ ප්‍රතිපදාවට වැසගන්නේ. මේ විඤ්ඤාණය නම් මේ බලාගෙන ඉන්න එක්කෙනා කවුද? එතකොට මේකද හිත නැත්නම් බලාගෙන ඉන්න එක්කද හිත? ඊට පස්සේ කියනවා නැ එක හිතවිල්ලක් හිතන අතරේ පිටිපස්සෙන් තව හිතවිල්ලක් හිතන කෝකද හාමුදුරනේ මම? ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි. මේ බලලාද මේ මස්ද? මේ බලලා නම් කෝ මස්, මේ මස් නම් කෝ බලලා කියන ප්‍රශ්න ගැටළු ස්වභාවයක් තමයි මේක කරනකොට මතුවෙලා එන්නේ. ඒකනේ අර කියන්නේ. එහෙම අවුලක්, එහෙම පැටලෙවිල්ලක් තියෙනවා නම් වැඩේ හරි. ඔන්න ප්‍රඥාවේ ආරම්භය උතන තමයි. උතන තමයි. නමුත් කරන්න 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 මොකද වෙන්නේ? අන්න මේ තැනත්තා ටිකෙන් ටික ටිකෙන් ටික ගිහිල්ලා අන්න අර ප්‍රශ්න අවලංගු වෙන. මේ විදිහේ තර්ක විතර්ක අවලංගු වෙන ස්ථානයකට ගමන් කරනවා. අන්න අර ගොළුව දැකපු ඊනයක් වගේ කියා ගන්න තේරෙන්නේ නැහැ. නමුත් මොනවදෝ සිද්ධ වුණා. සිද්ධ වුණා. කියන්නත් උත්සාහ කරනවා. නමුත් මේක හරීම හැංගීම නෙමෙයි කියලා අන්න ප්‍රකාශ කරනවා. ඉතින් ඒක හොඳ සලකුණක්. අන්න අපි ටික 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 මේ විදිහට ප්‍රශ්න වා තර්ක වාද විවාද වලින් මිදිලා විවේකයක් දිහාවට නිවැරදි දිහාවට ගමන් කරනවා කියන්න හොඳ සලකුණක්. ඉතින් ඒ දේ නැවත නැවත සිද්ධ කරන්න. දැන් සමහර කෙනෙක් ඉන්නවා මොකද කරන්නේ, මේ වැඩේ කරන්නේ ප්‍රශ්න හා ඉන්නවා, කවදා කොයි විදිහට කිව්වත් බේරන්න බෑ. හැමදාම හරි විචිත්‍ර ප්‍රශ්නයක් ගෙනහල් ඉදිරිපත් කරනවා, කවදාවත් මේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ නැහැ. ප්‍රතිපදාවට අවශ්‍ය එෆර්ට් එක, ඒ අවශ්‍ය වීරිය දරන්නේ නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේක කොහොම කරත් කියලා දෙන්න බෑනේ. ඒ වගේ කෙනෙක් අල්ලලා මේ රැස් වෙලා ඉන්න පිරිසට අතපය හතරෙන් අල්ලගන්න කියලා, අර පොඩි එවුන්ට බෙහෙත් පොනවා වගේ, තිත්ත බෙහෙත් පොනවා වගේ, අන්න මේ ප්‍රතිපදාව අපි කොටලා පොවන්න වෙනවා. මේක තේරුම් කරන්න, ලුණු රස දැනිච්ච නැති මිනිස්සෙක් ඉන්නවා නම් ලුණු කොහොමද කියලා කොච්චර කිව්වත් කියලා ඉවර කරන්න බෑනේ. ලුණු මෙහෙමයි, ලුණු ගැන කියනවා, ලුණු කියන්නේ මේ විදිහ කටුක රහක් තියෙන දෙයක්, චුට්ටක් තියෙන්න ඕනේ, වැඩි උනත් අවුල්, අඩු උනත් අවුල් කියලා ওই විදිහට කියන්න පුළුවන්. නමුත් කොහොම කරත් තේරෙන්නේ නැහැ නේ. අන්න දවසක මොකද කරන්නේ, අල්ලගනින් ඕගයි කකුල් අතර පය හතරෙන් කියලා අන්න ලුණු හැන්දක් ගෙනහිල්ලා කටේ ඔබනවා. එබුව දවසට තේරෙනවා යකෝ මේක ගැනනේ මෙච්චර කාලයක් මේ කියලා තියෙන්නේ. කිව්වට තේරුන්නේ නැහැ නේ. ඔන්න දැන් තේරෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිපදාවක් තියෙන්නේ. මේක මේ වචනෙන් තර්ක විතර්ක වලින් තේරුම් ගන්න බෑ. ඒ වෙනුවට ප්‍රශ්න ටික එහෙම තියේවා. නැවත නැවත මේකේ යෙදෙන්න. යෙදෙනකොට මොකද වෙන්නේ, අන දවසක් එයි. ওই ප්‍රශ්න ටික අවලංගු වෙලා යන දවසක්. ඒකත් එන්නේ එකපාරට ඩෝංගාලා නෙමෙයි, ඒ වෙනුවට ටිකෙන් ටික. පියවරෙන් පියවර තේරෙනවා ප්‍රශ්න නම් තියෙනවා තමයි. ඒ වුණාට දෙයක් නැහැ. අනේ දවසක තේරෙනවා මේ ප්‍රශ්නත් වැරක් ඇති දෙයක් නේ. අනේ ඩවුට් ද ඩවුට් කියලා කියනවා. සැකය සැක කරන්න, ප්‍රශ්නේ සැක කරන්න කියලා අන්න ඒ විදිහ වෙනසක් වෙනවා. ඉතින් ඕක කොච්චරනම් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියනවාද, ඔන්න ඒ අවස්ථාව කොච්චර නම් තියනවාද කියලා ගත්තොත්, හැම කෙනාම ඇවිල්ලා අන්න එක එක විදිහේ ප්‍රශ්න අහනවා. ඒ ලෝකේ කෙරවලක් අහනවා, නැත්නම් වෙන මොකක් හරි අහනවා. එතකොට දෙන උත්තරයක් තියෙනවා, හරි ප්‍රසිද්ධ උත්තරයක්. මොකද බ්‍රාහ්මණය ඔය ප්‍රශ්න තියේවා, මම ඔබට ධර්මයේ දේශනා කරන්න. මේ වැඩක් ඇති දෙයක් අපි කතා කරමු කියලා අන්න යම් කිසි විදිහක නිවැරදි දිහාවකට ගන්නවා. සමහර කෙනෙක් ඇවිල්ලා ඔය ආමරාවික්කේප විදියට හතර කොන් වාදපත ඉදිරිපත් කරනවා. මෙහෙමද 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 කියලා අහනවා. අහුවාම කියනවා, ඔය ප්‍රශ්න තියේවා, මම ඔයාට වැඩක් ඇති දෙයක් කියන්න කියලා අන්න යම් කිසි විදියක වෙනස් දිහාවකට අරගෙන යනවා. මෙන්න මේ ප්‍රශ්න අවලංගු වෙන දිහාවකට අරගෙන යනවා. ඕක තමයි ක්‍රමේ, ඕක තමයි විසඳුම. ඉතින් ඒ සඳහා යම් කිසි උත්සාහයක් දැරිය යුතුයි. උත්සාහයක් දරන්න නැතුව එන්නේ නැහැ. මේ වගේ මේ ප්‍රතිපදාවක් පිළිබඳ කියනකොට කියනවා මේක මේ අමාරුයි, දැක ගන්න අමාරුයි. හැබැයි දැක්ක දවසට අන්න ලෝකේ තියෙන ඉහළම රසය ටිකෙන් ටික තේරුම් ගත දවසට වෙන පිපාසයක් ඇති වෙන්නේ නැත. පිපාසය සම්පූර්ණ නිවිලා විවේක වෙලා යනවා. මොකද හේතුව අන්න මේ ධර්ම රසය නිසා, මේ ධර්මයේ තියෙන නිවැරදි ගුණය නිසා කියලා සඳහන් කරනවා. ඉතින් එතකොට අපි හිතමු කෙනෙක් ඇස් වහගෙන ඉන්න කෙනෙක්ට කොහොමාරි උනන්දු කරලා අපි හිතමු මෙයාගේ ඇස් දෙක ඇරගත්තා. මොකද වෙන්නේ? ඔන්න වටපිටාව පේනවා. ඔල්ලෝසුවක් තියෙනවා, කම්පියුටරයක් තියෙනවා, පෑනක් තියෙනවා, පොතක් තියෙනවා. මේ ඉස්සරහ වටපිටාවේ කියලා අන්න පෙනීමක් ඇති වෙනවා. ඒතර මෙතන ඇතකින බලන්නකෝ, කලින් තියුන්නේ නැහැනේ මේවා කියලා කියනෝ. නෑ, කලිනුත් තියුණා, ඔයාට පෙනුනේ නෑ. මොකද හේතුව? ඇස් වහගෙන ඉඳිය නිසා. අලුතෙන් මතුනේ නෑ. ඔය දැන් කලිනුත් තියුණා, දැන් තමයි පේන්නේ. මොකද හේතුව? ඇස් අරගෙන ඉන්න නිසා. දැන් ඔකනේ ධම්මචක්කෙ තියෙන්නේ, ධම්මචක්කුන් උදපාදී. මෙන්න මේ ධර්ම ඇස පහළ වුණා. පුබ්බේ අනනසුතේසු ධම්මේසු චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝකෝ උදපාදි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මෙන්න මේ දුක පිළිබඳ කලින් නොඇසු නොවිරු දැක ගැනීමක්, පෙනීමක් මට පහළ වුණා. ඇසක් පහළ වුණා, ආලෝකයක් පහළ වුණා, ප්‍රඥාවක් පහළ වුණා. ඔන්න විදිහට වචන ගණනාවක් කියාගෙන 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 යනවා. කලිනුත් තියලා තිනවා, දැන් තමයි පේන්නේ කියලා තමයි මේ කියන්නේ. දැන් තමයි ඇස් දෙක ඇරිලා තියෙන්නේ කියලා මේ කියන්නේ. එතකොට ධම්මචක්කය අහනකොට හරි ලස්සන කොටස් ටිකක් යනවා ඔන්න විදිහට. මොකද්ද? මෙන්න දුක පිළිබඳ ඇස ඇරුණා, ආලෝකය වැටුණා, ඥානය පහළ වුණා. මෙන්න මේ විදිහට පුබ්බේ ආනන සුතේසු ධම්මේසු පෙර නොඇසු නොවිරු දේවල් ටිකක් මට පෙනෙන්න පටන් ගත්තා කියලා සඳහන් කරනවා. මේ සඳහන් කරන්නේ මොකටද? අර ඇස්තාම ඇරලා නැති කට්ටියකට තමයි කියන්නේ. ඉතින් සම්දේවල කියනවා, අන්න කොඤ්ඤඤ්ඤත් ඒ හාමුදුරුවොත් ඥානවන්තයෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ මේ උදාන වාක්‍ය කියන්නේ මොකද? අන්න නියම විදිහටම ලෝකෙට බුදුරෙක් පහළ වුණා කියන පණිවිඩේ යන්නේ ඒ ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ ධර්මයේ තේරුම් ගත්ත වෙලාවේ තමයි. ඒ වෙලාවේ තමයි නියමම ලෝකෙට බුදුරෙක් පහළ වෙන්නේ. එතකන් මියුට් තමයි. පසේ බුදු වගේ තමයි. සමහර විට අන්න පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කැලේම පිපිලා කැලේම පරවෙන මලක් වගේ මේ ලෝකේ නොදැන අපවත් වෙනවා. ලෝකේ දන්නේ නැහැ මේ විදිහේ බුදුරෙක් පහළ වුණා කියලා. නමුත් අන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණාම මෙන්න වටපිටාව දැනගන්නවා. වටපිටාවට ඒ මලේ සුවඳ ගමන් කරනවා. අනේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමයි උදාන වාක්‍ය කියන්නේ, මෙන්න වැඩේ හරි. මෙන්න එක්කෙනෙක් තේරුම් ගත්තා. ඒ උදාන වාක්‍ය මත පදනම් වෙලා ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට අඤ්ඤා කොණ්ඩඤ්ඤ, ප්‍රඥාවන්ත කොණ්ඩඤ්ඤ හාමුදුරුව, ඥානවන්ත කොණ්ඩඤ්ඤ හාමුදුරුව කියලා තමයි එදායින් පස්සේ ඉතුරු ජීවිත කාලේ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේගේ වචනේ, අඤ්ඤාසි වත බොහෝ කොණ්ඩඤ්ඤෝ, කොණ්ඩඤ්ඤ ඥානවන්තයෙක් වුණා, ප්‍රඥාවන්තයෙක් වුණා. ඒ ප්‍රඥාවන්ත කොණ්ඩඤ්ඤ හාමුදුරුව කියලා අන්න එදා ඉඳලා යම් කිසි විදිහක ආමන්ත්‍රණයක් කරනවා. එතකොට මෙන්න මේ ප්‍රතිපදාව යම් කිසි විදිහක ප්‍රශ්න ගැටළු වාද විවාද වලින් පටන් ගත්තට මොකද ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අන්න අර විදිහට ප්‍රශ්න වල විසඳුම් කෙසේ වෙතත්, වාද වලට විසඳුම් කෙසේ වෙතත් ප්‍රශ්න අවලංගු වෙන, වාද අවලංගු වෙන දිහාවකට තමයි ගමන් කරන්නේ. ඒ විදිහේ මාර්ගයක් තමයි මේ ටිකින් ටික පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් මට පහුගිය දවසක හරි ලස්සන කතාවක් හම්බුණා. ඒක නිකන් අර නිකන් කොච්චර කිව්වත් ඇති වෙන්නේ නැති ගානට. මොකද්ද? අන්න අර මේ මයිකල් ඇන්ජලෝ පිළිබඳ යම්කිසි කතාවක්. ඒ තැනැත්තා මේ විදිහේ කලා ශිල්පියෙක්, ලෝක ප්‍රසිද්ධ තැනැත්තෙක්. ඒ තැනැත්තා හදලා තියෙනවා ඩේවිඩ් කියලා මූර්තියක්. එතකොට මේ මාබල් ගලෙන් තමයි මේක කොටලා තියෙන්නේ. ඉතින් මේ තැනැත්තාව කොටු කළා එක්තරා අවස්ථාවක. අපි දොගමාධ්‍ය වේදීන් පිරිසක් වගේ කට්ටියක් වෙන්ට අහනවා, ඔබ මේ විදිහේ ලෝක ප්‍රසිද්ධ නිර්මාණයක් කරලා තියෙනවා, ලෝකෙම ඇගේ කිරීමට ලක්වෙච්ච මේ විදිහේ ඩේවිඩ් නැමැති මූර්තියක් ඔබ හදලා තියෙනවා, ඔබ කොයි විදිහටද මේ වගේ හැකියාවක් දියුණු කරගත්තේ? ඔබට කොහෙන්ද මේ වගේ පොටෙන්ෂල් එකක්? ඔබ කොහොමද මේක කරේ කියලා තමයි මේ අහන්නේ. ඒතර මේ තැනත්තා මයිකල් ඇන්ජලෝ hina වෙලා කියනවා, අයියෝ ඒක හරිම ලේසි වැඩක්. මොකද හේතුව මම මේ මාබල් කුට්ටිය අරගන්නකොටම මේක ඇතුලේ ඩේවිඩ් ඉන්දියා. මට ඉතිරිලා තිබුණේ පොඩි වැඩක්. මොකද්ද? අන්න අර වැඩිපුර කැලිටි කයින් කළා ඩේවිඩ්ව නිදහස් කරන එක විතරයි මට තියුණේ. දැනටම ඇතුලේ ඩේවිඩ් ඉන්දියා. පටන් ගන්නකොටම ඩේවිඩ් ඇතුලේ ඉන්දියා. මට තියුනේ බොහොම සුළු වැඩක් කියලා එන තමුන් කරපු එක පිළිබඳ අදහසක් ප්‍රකාශ කරනවා. ඒතර මේ අපිටත් යෙදිලා තියෙන කෘත්‍යය වගේ දෙයක් තමයි මේ ප්‍රතිපදාවේ යෙදීගෙන යෙදීන ගැන යනකොට තමුන් ගැන හඳුන ගැනීමක්, තමුන් කවුද කියලා හඳුන ගැනීමක්, මම මොන මොන වගේ ඇබ්බැහි හිතිවිලි අඩුපාඩු සහිත කෙනෙක්ද, මම මොන මොන ඒවාට හිත රිද ගන්න කහිත් කරදර ගන්න කෙනෙක්ද, අන්නේ තමුන්ගේ චරිත ස්වභාවයේ තමයි ටික ටික දිගහැරෙන්නේ. වෙන දෙයක් දිගහැරෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. කේවල පරිසුද්ධියක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට අර විදිහේ තමුන්ගේ චරිත ස්වභාවයක්, තමුන්ගේ ස්වභාවයක් දිගහැරෙනවා. ඒක බාර ගන්න ගොඩ දෙනෙක් කැමති නෑ. නමුත් ඒකම තමයි ප්‍රතිපදාව. අන්න මේ මම කවුද කියලා හඳුන ගැනීමක්. එතකොට කල්යන්න කල්යන්න මේකේ වැඩෙන්න වැඩෙන්න තේරෙන දේ තමයි ඒ දත් ඩේවිඩ් ඇතුලේ ඉඳලා තියෙනවා. වැඩිපුර කැලී ටික පොඩ්ඩක් අයින් කරන්න විතරයි මට තියුනේ එයාව නිදහස් කරන්න. එතකොට අපි තුලත් අන යම් කිසි විදිහක යුනික් ඩේවිඩ් කෙනෙක් හිර වෙලා ඉන්නවා. ඒ තැනැත්තව නිදහස් කරන ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. ඒ තැනැත්තව අඳුන ගන්න ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඒ විදිහට වැඩිපුර කැලී ටික අයින් කරන්න විතරයි තියෙන්නේ දැනටම ඇතුලේ ඇත ඩේවිඩ්. ඉතින් එවැනිව ඩේවිඩ් කෙනෙක් හොයා ගැනීම සඳහා අද දින මේ කරපු ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එමනම් හැමදාමත් වගේ කාලින මාතෘකා යටතේ ධර්ම දේශනා කරන අපේ ධම්මකුසල ස්වාමීන් වහන්සේට නැවත වතාවක් මෙපා නමත කෘතඥතාවය පුදක. සාදු සාදු සාදු. ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාව අරගෙන උන්වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අද දවසේ වැඩසටහන අවසන් කරන්න පුළුවන්. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වන්දනා කිරීමට මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා. ඔබ වහන්සේ වන්දනා කිරීමට.